ගරු රෝහණ දිසානායක මැතිතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
සනේ ගරු මන්ත්‍රීතුමනි, කෝට් සිටි ව්‍යාපෘතිය ගැන කතා කරනද මේ වෙලාවේ, විශේෂයෙන් වචන කීපයක් කතා කරන අවස්ථාව ලැබීම පිළිබඳව අවස්ථාව ලබා දීම පිළිබඳව මම ඔබතුමාට බොහොම ස්තුතන්ත වෙනවා. මේ රටේ විශේෂ ආර්ථික කලාපයක් විදේශ ආයෝජකයන් ගෙන්වාගෙන පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා වෙළඳපොළ ප්‍රතිපත්තිය, සේවන් උපදේශකත්වය, ඩොලර් එක ගනුදෙනු කරන නගරයක් බවට පත් කරන්නට පෝට් සිටි ව්‍යාපෘතිය මං හිතන්නේ අද වර්තමානයේදී බෙහෙවින්ම උපකාරී වෙනවායි කියලා මං කල්පනා කරනවා. ව්‍යාපතිංච ගාස්තු ඩොලර් 2500ක්, ඒ වගේම වාර්ෂික ඩොලර් 2000 ගානේ බද්දක් අය කර ගැනීම, විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඇනුව මේ කාර්යය ක්‍රියාත්මක කිරීම, ඒ වගේම මේ ආරම්භ කරන වෙලාවේ නොයෙක් ගැටලු නොයෙක් ප්‍රශ්න ගැන ඉදා කතා කළා. මේක අපිට අයිති වෙන්නේ නැහැ. නොයෙක් ප්‍රශ්න ගැන ඍණාත්මක සිතුවිලි තමයි හැමදාම කතා කරේ. හැබැයි ඒ කිව්ව දේවල්ට වඩා වෙනස් වෙලා ධනාත්මක මේ ව්‍යාපෘති ඉස්සරහට ගෙනෙන්නට අද අපිට හැකියාව ලැබිලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ කොටසක් වශයෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට ඉදිරි කාලයේදී අප රටට විශාල විදේශ විනිමය සම්භාරයක් ගෙනෙන්නට මේ ව්‍යාපෘතිය මගින් අපිට හැකියාව ලැබෙනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මම මේක ඉතිහාසය හොයලා බැලුවා කොහොමද මේ කටයුතු සිද්ධ වුණේ සිද්ධ වෙන්නේ කියලා බැලුවා. 1977 JR ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා විවෘත ආර්ථික ක්‍රමයේ යටතේ කොළඹ ආර්ථික කොමිෂම ආරම්භ කළා. එදා හිටපු චීනයේ ඩෙන්ග් ෂියාවපින් මැතිතුමා මේ රටට ඇවිල්ලා චීනයේද ෂෙන්ෂෙන් ප්‍රාන්තයේ මේ වගේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. අපි එදා විවෘත ආර්ථික ක්‍රමයට බොහොම දොස් කිව්ව පිරිසක් ඒ අතර මමත් හිටියා කියලා මම හිතනවා. හැබැයි එදා ආරම්භ කළ මේ විවෘත ආර්ථික ක්‍රමය අපිට එදා ඉඳලා මැනවින් අඛණ්ඩව ගැටලුවකින් තොරව පවත්වාගෙන යන්න ලැබුණා නම්, අපි දේශීය ආර්ථිකයක් ගැන කතා කරනවා, අපිට අවස්ථාව ලැබුණා නම් මම හිතනවා අද මේ රට මේ කිසිලු ගැටලුවකින් ප්‍රශ්නයකින් තොරව ඉදිරියට යන්න තිබුණ රටක් වශයෙන් අපි දකිනවා. එහෙම රටවල් විශේෂයෙන් චීනය, ඒ යුගයේ කොමියුනිස්ට් ක්‍රමය අනුගමනය කරපු රටක්. ඩෙන්ග් ෂියාවපින් මැතිතුමා ලංකාවට ඇවිල්ලා එදා JR ජයවර්ධන ජනාධිපතිමත් එක්ක කතා කළා. මේ කොළඹ ක්‍රමය, කොළඹ ආර්ථික කොමිෂම ගැන කතා කළා. එතුමා චීනයට ගිහිල්ලා මම හිතන්නේ චීනයේ ලෝකයට විවෘත කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළා. ෂෙන්ෂෙන් ප්‍රාන්තයේදී මම හිතන්නේ ඒ කටයුතු සාර්ථක වුණා. පසු කාලීනව අද චීනයේ ලෝකයේ මහා බලවත් රටක් බවට ආර්ථිකයෙන් සෑම කාර්යයකින්ම ඉදිරියට එන්නට ඔවුන්ට අවස්ථාව ලැබුණා. හැබැයි අපේ රටේදී 1983 උතුරේ තිබුණ අර්බුදය නිසා එදා JR ජයවර්ධන ජනාධිපතිතුමා ආරම්භ කරපු ඒ වැඩපිළිවෙල සාර්ථක කරගන්න, විවෘත ආර්ථික වැඩපිළිවෙල සාර්ථක කරන්න අපිට අවස්ථාවක් ලැබුණේ නැහැ. නොයෙක් ගැටලු ප්‍රශ්න කරදර මේ කටයුතු නිසා. ඒ වගේම එදා අපි ආරම්භ කරපු වරාය සංවර්ධන වැඩ මන්දගාමී වෙද්දි සිංගප්පූරුව අපිට තිබුණේ ඒ අවස්ථාව ලබා ගත්තා. 77 විරුද්ධ ආර්ථික වැඩපිළිවෙල අද අපිට වළංගු වෙන්නේ නැහැ. එදා එහෙම වළංගුණත් අද ඒක අපිට වළංගු වෙන්නේ නැහැ. අද ලෝකයේ දිහා බලපුවහම දැන් තියෙන අපිට විදේශ ආයෝජකයන් මත ගොඩනගෙන ආර්ථික ක්‍රමයක් තමයි අද බොහෝ රටවල් ඒ ක්‍රමවේදයන් ඔස්සේ තමයි හඹාගෙන යන්නේ. එහෙම යන වෙලාවක අපේ රට වැනි රටකට මේ ක්‍රමවේදයන් මඟහැරලා යන්න අපිට විදිහක් නැහැ. විශේෂයෙන් 2011දී පෝර්ට් සිටි පටන් ගන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේදී චීන ජනාධිපති සී ජී පින් මැතිතුමා එයා සම්බන්ධ වෙනවා. මේ සඳහා යන සම්පූර්ණ වියදම US ඩොලර් බිලියන 15ක් 2021දී පාර්ලිමේන්තුවේ වරාය නගර පනත සම්මත වුණා. විශාලත්වයේ හෙක්ටයාර 269ක් මේ ව්‍යාපෘති අවසන් වෙන්නේ 2041 මේ ඉදිකිරීම සම්පූර්ණයෙන් කටයුතු අවසන් වෙන්නේ. පොර්සිරි කියන්නේ විශේෂ ආර්ථික කලාපයක්. ඒ මූල්‍ය නගරයක්, විනෝද ආස්වාද නගරයක්, වාණිජ නගරයක් වශයෙන් ඒ ක්‍රියාත්මක වෙනවා. අපි අද ඩොලර් ගැන කතා කරනවා ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි. අපේ දේශීය නිෂ්පාදන මේ පෝර්සිරි ව්‍යාපෘති හරහා ලෝකයට විවෘත කරන්න ලෝකයෙන් අපිට ඩොලර් ආදම් ලබා ගන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මුලස්සන මන්ත්‍රීතුමනි විදේශ ආයෝජකයන් ගෙන්වාගෙන පරිසර හිතකාමී නගරයක් ලෙස ඉදිරි පවත්වාගෙන වෙළඳපොළ ප්‍රතිපත්තිය සේවාන් උපදේශකත්වයේ ලෝකයේ මේ වැනි විශාල ප්‍රමාණයක් ආරම්භක මේ වගේ ව්‍යාපෘති ලෝකයේ බොහෝ රටවල ආරම්භ වෙලා තියෙනවා. හැබැයි බොහොම අසාර්ථක වෙලා තියෙනවා. නමුත් මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා බැලුවාම අපිට පුළුවන් අපිට විශ්වාසයක් තියෙන අනාගත අපේ රටේ මේ ව්‍යාපෘතිය සමග අපේ රට ගැන අපිට විශ්වාසයක් තබන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ක්‍රමවේදයන් ඔස්සේ සඳහන් කරන ලද ක්‍රමවේදයන් ඔස්සේම මේවා ක්‍රියාත්මක කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. විශේෂයෙන් මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ පෝට් සිටි ව්‍යාපෘතිය ගැන කල්පනා කරනකොට අද රටේ අද ලෝකයේ රටවල් මේ හා සමාන ක්‍රමවේදයන් ඔස්සේ තමයි ජයග්‍රහණය කරන්න ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔවුන්ගේ රටවල තියෙන ප්‍රශ්න විනිමය ගැටලු වලට උත්තරයක් ලබා දෙන්න පුළුවන්කම ලැබලා තියෙන්නේ. වියට්නාමයේ බංග්ලාදේශයේ වැනි රටවල් අද බොහොම ඉස්සරහට අවිලා තියෙන්නේ විදේශ ආයෝජන මතයි කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. සමහර කට්ටිය කියනවා මේක මුදල් විසුද්ධි කරන එහෙම නැත්නම් මනි ලොන්ඩරින් ගැන කතා කරනවා. හැබැයි අද ලෝකේ බොහෝ රටවල ආර්ථිකය ගොඩනැගිලා තියෙන මූල්‍යම හුමාරු මත. උදාහරණයක් ලෙස ස්විස්තරලන්ත බැංකුව ස්විස්තරලන්තය මම විශ්වාස කරන්නේ මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි මේ පෝට් සිටි නගරය අපේ තරුණයන්ගේ රැකියා බිමට බවට පත් කරගන්න ඕනේ. ඒ රැකියා බිමට බවට පත් කරගන්න නම් අපි ඒ සඳහා දැම්ම ඉඳලම තොරතුරු තාක්ෂණයෙන් IT ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඒ වගේම ඉන්ෆර්මේෂන් කොමියුනිකේෂන් ටෙක්නොලොජි තොරතුරු සන්නිවේදන තාක්ෂණයෙන් අපේ තරුණයන්ට අපි ඒ දේවල් ලබා දිය යුතු වෙනවා. ඒ තොරතුරු සන්නිවේදන තාක්ෂණයත් එක්ක අපිට පුළුවන් අනාගතයේදී මේ ලෝකේ ජය ගන්න. ඒ නිසා මේ පෝට් සිටි ව්‍යාපෘතියත් එක්ක බැඳුණු සමගාමී වැඩපිළිවෙලකට අපේ රටේ අධ්‍යාපන ක්‍රම අපි දියුණු කරන්න යන්න දියුණු කරගෙන යා යුතු වෙනවා. අපේ තරුණ තරුණයන් උදෙසා විශේෂයෙන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය තොරතුරු තාක්ෂණය එවගේම විදේශ භාෂා අධ්‍යාපනය මම හිතන උන්ට ලබා දිය යුතු වෙනවා. ජාත්‍යන්තර භාෂා ඒ ලබා දීම තුලින් අපිට පුළුවන් මේ පෝට් සිටි නගරය දියුණු කරන්න. පෝට් සිටි නගරයට අනාගතයේදී බස් අරගෙන පාසල් දරුවෝ එන්න බලාපොරොත්තු මේ දේ දැක බලාගන්න. හැබැයි අපි කල්පනා කරන්නේ පෝට් සිටිට අවශ්‍ය වෘත්තිකයන් හදලා වෘත්තිකයන් මේ නගරයට අනාගතයේදී රැගෙන එන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු කියලා කිව්වා. අපි දැක්කා පහුගිය කාලයේදී අරගල. හැබැයි අපි මේ කියන එක්කෙනෙක්වත් කතා කරන්නේ නැහැ ඒ තරුණයන්ගේ දැවෙන ප්‍රශ්න ගැන. ඔවුන් ගැන කතා කරනවා බොහොම උජාරුවට ලේසියෙන් පහසුවෙන් තරුණයන් ගැන කතා කරනවා. ඒ තුළින් මන ආස්වාදයක් ඔවුන් ලබා ගන්න උත්සාහ කරනවා. හැබැයි මේ තරුණ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්න ඔවුන් කල්පනා අපිටත් පුළුවන් විවේචනය කියන එක හොඳට කරන්න පුළුවන්. විවේචන අඩුපාඩු ගැන කතා කරන්න ඕනෑ තරම් විවේචනය කරන්න පුළුවන්. හැබැයි කිසිම විවේචනය කරන කෙනෙක් කොහොමද මේ රට ගොඩනගන්නේ මේ රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන ඔවුන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් නොකිරීම මම හිතන්නේ කනගාටු කාරණයක්. අපේ රටේ දේශීය නිෂ්පාදන ගැන කතා කරනවා. මුලස්සනිකල් මන්ත්‍රීතුමනි දේශීය නිෂ්පාදන අපි කෙසල් ගැන් කතා කළා. දැනුත් පොඩි ඉස්සලත් මම අහගෙන හිටියා කෙසල් ගැන් කතා කරා. හැබැයි අපේ රටේ අද කෙසල්කම් අපනයන කරනවා. කෙසල් තවත් බොහෝ දේවල් අපනයන කරනවා. ස්කැවෙන්ඩිෂ් වැනි වර්ග අද විදේශ ගත කරන්නට අපි කටයුතු කරනවා. ඉතින් මම හිතනවා මේ ඇඹිලි පිටියේ වවන කෙසල් වලටත් වවුනියාවේ වවන කෙසල් වලටත් එවගේම අපේ එළවලු වලට එවගේම
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක්
මැදින්ම කඳුකරේ හැදෙන කිතුල් එවගේම යාපන අර්ධද්වීපයේ අතුළු උතුරු කරේ හැදෙන තල් නිෂ්පාදන මම හිතන්නේ මේ මට අනාගතයේදී මිලක් ලබා ගැනීම සඳහා මේ පෝට් සිටි ව්‍යාපෘති බොහොම උපකාරී වෙයි කියලා අපි කල්පනා කරනවා. එවගේම මුලාසනේ මන්ත්‍රීතුමනි මේ පෝට් සිටි ව්‍යාපෘතිය අපේ තරුණ තරුණයන්ගේ අනාගත වැඩපිළිවෙල අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් මේ සඳහා පුරුදු පුහුණු කළා. විදේශීය භාෂාවන්ගෙන් ඔවුන් සන්නද්ධ කළා. එවැගේම තොරතුරු තාක්ෂණයෙන් ඔවුන් සන්නද්ධ කළා. නොයෙක් බැංකු ක්‍රමවේදයන් ඔස්සේ මේ කටයුතු කරන්න යොමු කිරීම තමයි අද දවස අපේ වැදගත් අපේ උවමනා බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කාර්යය ඉතාම හොඳින් ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වේවි. එවගේම අපි මේ වෙලාවේ කතා කරන්න ඕනේ වචන කීපයක් මේ මැතිවරණ ක්‍රමය ගැන. මේ වෙලාවේ මේ අදහස ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. දැන් මේ මැතිවරණය කල් දාන්න කියලා නොයෙක් තැන්වල නොයෙක් පුවත්පත්වල නොයෙක් මාධ්‍ය ඔස්සේ කතා කරන අපි අහගෙන හිටියා. කොහොමද ඒක දේශපාලන න්‍යාය පත්‍රයකට මේක සිද්ධ වෙලා නැහැ? ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ වෙනත් කිසි කෙනෙක් අපි සූදානම් කරන මැතිවරණය පවත්වන්න විශේෂයෙන් මම මාතලේ දිස්ත්‍රික්කයේ ආසනයකට වග කියන සංවිධායකවරයෙක් වශයෙන් බොහොම උනන්දුවෙන් වගකීමෙන් මේ මැතිවරණයට සූදානම් වෙලා හිටියේ. මේ මැතිවරණය තිබුණා නම් හෙට තිබ්බත් මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම අපේ වගකීමකේ ජයග්‍රහණය කරන්න අපි අවශ්‍ය කටයුතු කරනවා. හැබැයි දේශපාලන න්‍යාය පත්‍රයේ මොළුවේ තියාගෙන ඉන්න බොහෝ අය අද මේ විවේචන ලක් වෙනවා. මේ වෙලාව දිහා බලපුවාම රටේ පහුගිය කාලේ ඇති වුණ ඒ ක්‍රයිසිස් එකත් එක්ක ආපු ගමන දිහා බලපුවාම අපි කොයිතරම් දුරට ඔරොත්තු දෙනවද මේ මැතිවරණයකට ගිහිල්ලා කෝටි ගණක් බිලියන ගණක් වියදම් කරලා ඒකට අපි ඔරොත්තු දෙනවද නැත්නම් මහජනතාව අසහනයට පත් කරනවද මහජනතාව අපහසුට පත් කරනවද කියන තැනට ආපුවාම මම හිතනවා අපේ තියෙන අපේ මූලික දේශපාලන උවමනාව අපිට පැත්තක තියලා රට වෙනුවෙන් අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ වෙලාවක් තමයි මේ වෙලාව අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ නිකුත් දේශපාලන පක්ෂවලට.
කාලය අවසන් කරගමු.
නොයෙක් දෙනා නොයෙක් කතා කියනවා මුලාසනේ ගල් මන්ත්‍රීතුමනි. හැබැයි රට වෙනුවෙන් අපි ඔක්කොම එකට එකතු වෙලා තීරණ ගන්න ඕනේ අවස්ථාවක් එතනදී අපි දේශපාලන න්‍යාය පත්‍ර ඔළුවෙන් අයින් කළා. දේශපාලන න්‍යාය පත්‍රයෙන් අපි අයින් වෙලා මේ රට ජයග්‍රහණය කරන්න ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න සමාජීය වශයෙන් ශක්තිමත් කරන්න අපි ඔක්කොම කැපවෙන්න ඕන වෙලාවක අපි ඒ සඳහා කැපවෙමි කියන ඒ පණිවිඩය ලබා දෙමින් මම මගේ වචන සෝපේ අවසන් කරනවා මූලස්සන කර මන්ත්‍රීතුමනි
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ගරු ජේසි අලවතුල මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක්
තියෙනවා ගරු මූලස්සන හොබවන මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම පොත් සිටි සම්බන්ධයෙන් විවාදය කරන අවස්ථාවේ අද අපි පැහැදිලිවම කියන්න ඕනේ පොත් සිටි ව්‍යාපෘතියට අප කිසි විරෝධතාවයක් නැහැ ආයෝජකයෝ අපේ රටට එන්න ඕනි මේ කරුණු කාරණා සියල්ලම අපි පිළිගන්නවා ඒ වගේම අද මේ වෙනකොට රට තියෙන තත්ත්වෙ දිහා බැලුවාම මොන ව්‍යාපෘතිය ගෙනාවත් අපේ රට ආයෝජකයෙ එයිද ප්‍රධානම කාරණයක් තමයි අපේ රටේ අද රජය ස්ථාවර රජයක් බවට පත් වෙලා තියෙනවා ඒත් එක මලන්න ලෝකයේ දූෂණය වංචාව මේ මේ ලැයිස්සුව ගත්තා අපි ඉන්නේ කොහෙන්ද ලෝකයේ පහළම තැනක තමයි අපි ඉන්නේ ඒ කියන්නේ ඉහළම තැනක ඒ කියන්නේ මේ 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 රටට ආයෝජක එන්න අඩු ගානේ හිතන්නවත් නැති තැනකට අපිව අරන් ගිහිල්ලා තියෙනවා පාලකයෝ විසින් මේ කරන දූෂණ වංචා නිසා ඒ නිසා ආයෝජකය ගෙන්න ගන්න නම් ප්‍රමුඛතාවය ලැබිය යුතු කාරණා ගණනාවක් තියෙනවා එකක් තමයි විශේෂයෙන්ම ආයෝජකයන් හදා සුදුසු පරිසරයක් අපි හදන්න ඕන අපි වෙන මොන ව්‍යාපෘති ගෙනාවත් පොත් සිටිය වැනි ව්‍යාපෘති තව සිය ගණනක් ගෙනාවත් අපිට ඒ සඳහා සුදුසු පරිසරයක් අපේ රටේ ආයෝජනය කරන්න අවශ්‍ය සුදුසු පරිසරය අපි සකස් කරන්නේ නැත්නම් මං හිතන්නේ අපිට එතනින් එහාට යන්න පුළුවන් වෙයි කියලා. දැන් බලන්න අපේ රට අද කොතනද තියෙන්නේ 2019 ජනාධිපති මැතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරලා 69 ලක්ෂයක් ඡන්දය අරගෙන අපේ රටේ අද පහුගිය වසර බුණ වෙනකොට අපේ රට බංගලොත් රටක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි මෙබැනි ව්‍යාපෘති කොච්චර ගෙනාවත් බංගලොත් රටක එහෙම නැත්නම් මේ රටේ මේ ඊයේ පෙරේදා වෙනකම් විදුලිය කැපුවා පැය ගාණක්. ඒතර විදුලි බිල වැඩි කරලා තියෙනවා දවසින් දවස වැඩි කරලා දැන් උහුලන්න බැරි තැනකට වැඩි කරලා තියෙනවා. ඒතර ඉන්ධන පෝලිං වල ඉන්න සිද්ධ වුණා දැන් මේ වෙනකොට QR කෝඩ් එකකට තමයි ඉන්ධන ලබා ගන්න තියෙන්නේ. ඉතින් මෙහෙම වාතාවරණයක් තුල අපි මොන ව්‍යාපෘති ගෙනාවත් පොත් සිටිය වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ව්‍යාපෘති ගෙන්න පුළුවන් ආයෝජකයෝ විශේෂයෙන් විදේශ ආයෝජකයෝ එයිද ලංකාවට මෙවැනි තත්ත්වයක් තුළ ආයෝජනය කරන්නේ ඕනම ආයෝජකෙක් ගිහිල්ලා ව්‍යාපෘතියකට ආයෝජනය කරන්නේ ඒ හැම ව්‍යාපෘතියකම දිනුවත් එක්ක ලාභ බලාගෙන ඉතින් මේ වගේ තැනක ආයෝජනය කරලා ලාභ ලබන්න පුළුවන් වෙයි කියලා කවුද හිතන්නේ ඉතින් ඒ නිසා මේ මේ තත්ත්වය අපි පැහැදිලිවම කියනවා මුලින්ම මේ මේ සඳහා විනීතභාවයකින් ඒ වගේම රාජ්‍ය ස්ථාවරත්වයක් ඇතුව කටයුතු කරොත් තමයි මේ වගේ ප්‍රතිඵල ලබා ගන්න අපිට හැකි වෙන්නේ. එහෙම නැතුව මේවා හුදෙක්ම ව්‍යාපෘති බවට විතරක් පත් වෙනවා. රටේ ජනතාවට මේ වගේ ප්‍රතිඵල ලබා ගැනීම අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිලාගේ රජය බලයට පත් වෙලා ජනතාව බලයට පත් කරපු ජනාධිපතිරයා ජනතාව කොච්චර පීඩාවට ලක් වුණාද කියනවා නම් ජනතාව එළියට බහලා එතුවා බලව හැරියා. අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි දන්න ඉතිහාසෙ නිදාසෙන් පස්සේ. ඉතින් ඒ නිසා එහෙම වාතාවරණයක් මේ රටේ ඇති වුණේ. ඉතින් ඒ නිසා අද අපි මේ 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 මෙවැනි ව්‍යාපෘති ගැන කතා කරද්දී අද රටේ තියෙන තත්ත්වය අපි හරියට අවබෝධ කරගන්න. ඉතින් වර්තමාන රජයට අපි කියන පැහැදිලිවම මේ රටේ අද රටේ ජනතාවගේ ජනවරම ප්‍රජාතන්ත්‍රවාදයට දැන් මේ පළාත් පාලන මැතිවරණය ගන්නකෝ දැන් මේ පළාත් පාලන මේ අපේ කතා කරු රාජ්‍ය මැතිතුම අවසානයේදී කිව්වේ මේ මැතිවරණය සම්බන්ධයෙන් දැන් පළාත් පාලන මැතිවරණය ඇමතිවරයාගේ බලතල අනුව අවුරුද්දකින් කල් දාලා තියෙනවා එතකොට මේ මැතිවරණය මේ මාර්තු මාසයේ පවත්වීම සඳහා දින නියම වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එතකොට ගිය අයබැයින් ගරු මොලාසුන මන්ත්‍රීතුමනි අපි මේ සඳහා මුදල් වෙන් කළා තියෙනවා පළාත් පාලන මැතිවරණය සඳහා එහෙම මුදල් වෙන් කළ තීද්දී මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ මැතිවරණ කොමිසමට බාධා ගණනාවක් ඇති කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා මේ මැතිවරණ කරගෙන යන්න ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා මැතිවරණ කොමිසමට. දැන් මේ වෙනකොට මැතිවරණ කොමිසමට සිද්ධ වෙලා තියෙනවා මේ බාධා මැදේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණය ගත්ත තීන්දුව අනුව කටයුතු කරන්න බෑ කියලා මොහොසමක් ඉදිරිපත් කරා. මේ මොන ලැජ්ජාසහගත තත්ත්වයක්ද මේ මේ තත්ත්වය. එතකොට ආණ්ඩුව කියනවා දැන් මේ රාජ්‍ය අමාත්‍යතුමාව අපි ඒකට මැදිහත් වෙලා නැහැ කියලා. එතකොට කවුද එහෙනම් මැදිහත් වෙලා තියෙන්නේ? රජයේ හැටියට මේ පාර්ලිමේන්තුවෙන් අයවෙන් වෙන් කළ තියෙන මුදල මුදල් අමාත්‍යාංශයෙන් ඒ මැතිවරණ කොමිසමට ඒ අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළ දෙන්නේ නැතුව මැතිවරණේ කල් දානවා කියන්නේ ඉතාම ලැජ්ජා සහගත ආකාරයෙන් තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. එතකොට මේ මෙවැනි රටකට ආයෝජකව එයිද? රටේ ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයට මේ විදිහට සලකන මේ මේ පළාත් පාලන මැතිවරණේ. ඉතින් රජයේ මේ මැතිවරණේ සූදානම් නම් රජයේ කියන විදිහට මේකට ලෑස්ති නම් මොකටද මෙච්චර බය වෙන්නේ? ඉතින් සමගි ජනබලවේගයේ හැටියට අපි විශේෂයෙන් කියන ප්‍රධාන විපක්ෂය හැටියට මේකට අපි දැඩි ලෙස අපේ විරෝධය ප්‍රකාශ කරනවා. මොකද මේ රටේ ජනතාවගේ අයිතිය දැන් මේ අද වර්තමාන ජනාධිපතිවත් මේ සම්බන්ධයෙන් එතුමාගේ අවධානය යොමු කරන්න ඕන විශේෂයෙන්ම. මොකද මේක හිටපු ජනාධිපතිරා ජනතාවගෙන් පත්තුණු ජනාධිපතියා ජනතාව විසින් බලව හරිපු වෙලාවක තමයි පාර්ලිමේන්තුව තුල විවස්සාදායකේ ඡන්දයෙන් එතුමා පත්තුනේ. ඉතින් එහෙමනම් ජනතාවගේ පරමාධිපත්‍යයට මෙවැනි ආකාරයෙන් අවහිර කරන එක විශේෂයෙන්ම මුදල් ඇමතිවරයා හැටියට මම හිතන්නේ ඒක කිසිසේත් ගැළපෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ තත්ත්වය තුල රටේ ජනතාවගේ අයිතිය මූලික අයිතියක් තමයි මේ ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කරන මැතිවරණයකට ඒ ඡන්දේ පාවිච්චි කරන අයිතිය. ඉතින් ඒකට තමයි මේ විදිහට මේ කටයුතු කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මේ කරන කාරණා අපි තරයේ හෙලා දකින්න විතරක් නෙමෙයි මේ පළාත් පාලන මැතිවරණේ පවත්වනතෙක් අපිට ගන්න පුළුවන් උපරිම පියවරවල් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අපි මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා ඒ සඳහා මේ පියවර ගන්නවා කියන එක පැහැදිලිව කියනවා. ඒ වගේ ඒ විතරක් නෙමෙයි මේකෙදි පැහැදිලිව කියන්න ඕනි අද වෙනකොට මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගණනාවක් විපක්ෂය හැටියට අපි අරගෙන තියෙනවා. මේකට විරුද්ධව ඒ සඳහා අපි මේ තීන්දුව ගත්ත දිනේට පහවදා ඇවිල්ලා කොළඹ මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විදියට විරෝධයක් අපි පෑවා. ඒ විරෝධයට විශේෂයෙන්ම ඉතාමත් අසාධාරණ ලෙස මොකද අධිකරණ තීන්දුවක් තිබ්බේ නැහැ අපි ගමන්ගත් මාර්ගය අපිට ඇවිදින්න බෑ කියලා. ඒ විරෝධයට කඳුල් ගෑස් ගහමින් ඒ වගේම වතුර ජල ප්‍රහාර එල්ල කරමින් මේ විරෝධයට ඉතාමත් කැත විදියට පොලිසිය දාලා හමුදාව දාලා ඒක මර්ධනය කරා. ඉතින් මේ තත්ත්වය මේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට කිසිසේත් ගැළපෙන්නේ නැහැ. මොකද මේ ප්‍රධාන විපක්ෂය මන්ත්‍රීතුමාලා ඒ වගේම ජනතාව එකතු වෙලා කරන විරෝධයක් දක්වන්නත් අවස්ථාවක් අද ලැබෙන්නේ නැහැ. මොකද මේ විරෝධයේ පෑවේ මේ ඡන්දෙ ඉල්ලලා. ඉතින් ඡන්දෙ ඉල්ලලා ජනතාවගේ අයිතිය ඉල්ලලා ඒ කරන කටයුත්තට අවස්ථාව දෙන්නේ නැහැ. මොකද මේක ප්‍රධාන විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුනේ. ඉතින් එතෙන්වත් පොලිසිය සහ හමුදාව දාලා මේ වගේ ඉතාම නින්දිත ප්‍රහාරයක් එල්ල කරා. අපි ඒක තරයේ හෙලා දකිනවා. මොකද එවැනි තත්ත්වයක් තමයි අද රට තුල ඇති කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් මේ යන ක්‍රමය තුල මේ පළාත් පාලන මැතිවරණ නෙමෙයි අනිකුත් මැතිවරණත් කල්දායි. ඉතින් ඒ තත්ත්වය ඉතා භයානකයි. මොකද පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජ්‍ය හැටියට අපි හැම කෙනාම මේකෙදි පක්ෂ පාට ભેදකින් තොරව මේ ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය වෙනුවෙන් අපි සටන් කරන්න ඕන. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ප්‍රධාන විපක්ෂය හැටියට මේ පළාත් පාලන මැතිවරණයේ පවත්වනතුරු ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව මැදිහත් වෙලා අපි ඒ සඳහා සටන් කරනවා කියන එක ප්‍රකාශ කරමින් වේලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම චුති ගරු ඩීබි හේරත් මැතිතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුති මුල්ලාසන අරුඩ ගරු මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳව අද මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ කොළඹ වරාය නගරය ව්‍යාපෘති ආරම්භ කිරීම ඒ වගේ ව්‍යවසායකින්ගේ ඊට මැදිහත් වෙන ආකාරය පිළිබඳව කතා කරන්න 50 සම්මත කරන වෙලාව. අපි දන්නවා කොළඹ වරාය නගරය නිර්මාණය වීම විශේෂයෙන් වර්ග සැතපම 25000ක භූමි ප්‍රදේශයකට උරුමකම් කියපු අපි ගොඩබිම ඒක නැවත වතාවක් හෙක්ටයාර් 263ක වපසරියකින් යුක්ත මහ මුහුද ගොඩ කරලා ජාත්‍යන්තර ආයෝජකයෝ කැඳවාගෙන එන්න අවශ්‍ය පදනම හදන්නයි මේ ව්‍යාපෘති ආරම්භ කරේ. අපි දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් අදහස් ඉදිරිපත් කරා. ඒ අදහස් ඉදිරිපත් කරනකොට ඔවුන් කතා කරේ අපි අලුතින් හිතන්න ඕන කියලා. මේ තමයි අලුතින් හිතලා රට සංවර්ධනය කිරීම උදෙසා ගත්ත එක් ක්‍රියාමාර්ගයක්. මේ තමයි අලුත් නිර්මාණයක්. මේ මෙවන් නිර්මාණ ලෝකයේ බොහෝ තැන්වල තියෙනවා. ලංකාවට ඒක අලුත් දෙයක්. පළවෙනියටම ආරම්භ කර පෝර්ට් සිටි ව්‍යාපෘතිය දැන් රටේ ආර්ථිකය වර්ධනය කරන්න දායක කරගන්න පුළුවන් තැනක් බවට පරිවර්තනය කරලා තියෙනවා. අපි දන්නවා විදේශීය ආයෝජකයෝ විශාල උනන්දුවක් දක්වනවා ලංකාවට ඇවිල්ලා ව්‍යාපෘති ආරම්භ කරන්න. ඒ දක්වන උනන්දුවට උත්ප්‍රේරකයක් වෙන්න අපි අපේ රට තුළ දේශපාලන සමානාත්මතාවයක් ඒ වගේම පරිසර හිතකාමී බවක් ඔවුන්ට ආයෝජන අපහසුතාවයෙන් තොරව ක්‍රියාවට නම්වන්න අවශ්‍ය පදනම අපි හදන්න ඕන. එහෙම නොකෙරුවොත් ආයෝජකයන්ට ලෝකේ වෙනත් තැන් තියෙනවා හොයාගෙන යන්න. අපි දන්නවා ඓතිහාසික වශයෙන් මේ ලෝකයේ ඉතිහාසයේ පුරාවටම ගත්තහම සේද මාවත චීනයත් එක්ක සම්බන්ධ වෙච්ච දකුණු ආසියාවේ වැදගත් ස්ථානයක් කොළඹ නගරය. ඒ වගේම ලෝකේ රටවල් වල පිහිටීම අතින් ගත්තහම අපි වැදගත් කේන්ද්‍රස්ථානයක ඉන්නේ. ලංකාවේ ඉඳලා ලෝක ඕනම තැනකට සම්බන්ධීකරණයක් පවත්වන්න පුළුවන් පදනමක් තියෙනවා. එවන් පසුබිමක් තුළ මේ අපේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය අතිශයින් වැදගත් වෙනවා. එක පැත්තකින් ලෝකයේ ආයෝජක කරන අයට ඔවුන්ගේ ආයෝජන නිවැරදිව සනිටුවන් කරන්න ඊට අවශ්‍ය පදනම් හදන්න ආයෝජන ක්‍රියාවට නම්වන්න පුළුවන් භූගෝලීය පදනම ඒ වගේම නාවික සැතපුම් නාවික ක්‍රියාකාරකම් ගුවන් ක්‍රියාකාරකම් එක ගත්තහම ලෝකේ වැදගත් කේන්ද්‍රස්ථානයක තමයි මේ ස්ථානේ තියෙන්නේ. ඉතින් එවන් පසුබිමක් තුළ ඒ විදිහට භෞතික සාධක ස්වභාවික සාධක නිර්මාණය වෙලා තියෙන වෙලාවක විශේෂයෙන් ආයෝජකයන් අවශ්‍ය පදනම හදන්න දිරිදීමන ලබා දෙන්න ඒ වගේම ප්‍රතිපත්ති මේ ක්‍රියාකාරකම් මේ රට තුළ නිර්මාණය කරන්න මේ පාර්ලිමේන්තුවේ නීති රීති සම්මත කිරීම වැදගත් වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමාගේ උපදේශ පරිදි මේ කටයුත්ත බාර අපේ ඇමතිතුමා රාජ ඇමතිතුමා මේ කාරණාව උනන්දුවෙන් ක්‍රියාවට නම්වලා තියෙනවා. එවන් පසුබිමක් තුළ අපි වර්තමානයේ කොහොමද මෙවන් ආර්ථික මධ්‍යස්ථානයක් සංවර්ධනය කරන්න රටක් හැටියට පෙළගස්සන්නේ කොහොමද කියන කාරණාව තමයි අප තුළ තියෙන වැදගත්ම සාධකය. අද රටක් හැටියට ගත්තහම අපි ආර්ථික වශයෙන් කඩාගෙන වැටිච්ච බව පිළිගන්න වෙනවා. විශේෂයෙන් දියුණු වෙන ලෝකේ රටක් හැටියට ඉඳපු අපි අද ආර්ථික වශයෙන් කඩාගෙන වැඩිලා ජාත්‍යන්තරයට වෙච්ච ණය ගෙවා ගන්න බැරි පදනමක් තියෙනවා. ඒ කාරණාව නිසාම ලංකාවේ ජීවත් වෙන ජනතාව විවිධ ගැහැටවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් මිනිස්සු අඩපණ වෙලා ඒ පසුබිමක් තුළ අපිට සිදු වෙලා තියෙනවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න අවශ්‍ය කටයුතු කරන්න. අපි දන්නවා රටක් හැටියට ගත්තාම අපි ඇයි මෙවන් තත්ත්වකටපත් උනේ මේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්න දායඳලා මේ දක්වා බලයට පත්වෙච්ච විවිධ රජයන් ගත්තහම විශේෂයෙන් සෝකීය ශක්තිය මත පදනම් වෙච්ච විශ්වාසයෙන් තොරව අන්‍යයන් කෙරෙහි විශ්වාසය තියලා කටයුතු කරපු අවස්ථාවල අපි දැකලා තියෙනවා. අපිට වැදගත් පරිසරයක් තියෙන සුන්දර පරිසරයක් වගේ ආර්ථික වශයෙන් ගොඩනගන්න පුළුවන් පසුබිමක් තියෙන දේශගුණික සාධක අපිට රට ගොඩනගන්න දායක කරගන්න පුළුවන් පදනමක් භූගෝලීය සාධක නිවැරදිව තියෙනවා. එහෙත් අපි ඒ කෙරෙහි විශ්වාසයක් තියන්නේ නැතුව අන්‍යයන් කෙරෙහි විශ්වාසය තියලා අපි විදේශීය රටවල් වන්දනාමාන කරපු හින්දා විශේෂයෙන් මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාලේ පරාසයට පුරාම බලයට පත්වෙච්ච විවිධ ආණ්ඩු විදේශීය රටවල් වලින් ණය අරගත්තා. ඒ ණය අරගත්තාම ණය ගොඩ ගැහුණා. ඒ භාවිතා කරලා ලබාගත් ණය කොටසක් සංවර්ධනය වෙනුවෙන් කොටසක් පරිභෝජනය වෙනුවෙන් කොටසක් පාඩු ලබන ආයතන නඩත්තු කිරීම මේක මේ රටට දරන්න බැරි තත්ත්වයකට පත් වුණා. ඒ වගේම අපි විදේශ රටවල් වලට භාණ්ඩ විකුණුවාම ඒ ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් අපි විදේශ රටවල් වලින් ආනයනය කරපු භාණ්ඩ වලට ගෙවන්න සිද්ධ වුණා. මේක දීර්ඝ කාලිනු සිද්ධ වෙච්ච කාරණාවක්. හැබැයි මේක නවත්තන්න අවස්ථාවක් තිබුණා.
ඒ කිසිම අවස්ථාවක් අපි ප්‍රයෝජනට ගත්තේ නැහැ. ඒ නිසා තමයි මේක මහා බරපතල විදිහට පතුලටම කිඳා බහින තත්ත්වයකට පත් වුණා. එතෙක් අපිට මේකට උත්තරයක් හොයාගන්න බැරි වුණා. ආසන්නම සිදුවීම අපි දැක්කා එදා මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙන්න වෙලාවක කොවිඩ් වෝදුර ඇති වෙච්චදී රටේ ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සිද්ධ වුණා මේ රටේ ජනතාව ජීවත් කරවන්න. මුළු ලෝකෙම කොරෝනා වෝදුරක් ගොදුරු වෙලා තිබුණා. ඒ තත්ත්වයත් එක ගත්තහම විශේෂයෙන් රටේ සංවර්ධනය කරන කාරණාව දෙවෙනි කොට සලකලා මිනිස්සු ජීවත් කිරීමේ වගකීම තුම බාරගත්තා. ඒ නිසාම විදේශ විනිමය ඩොලර් බිලියන 8ක් විතර ප්‍රමාණයක් තිබිච්ච එක අපිට අහිමි වුණා. ඒ කාරණාවත් එක්ක මේ රටේ තෙල් පෝලිං හැදුනා, ගෑස් පෝලිං හැදුනා, ඒවාට බෙහෙත් හිඟකම ඇති වුණා, ජනතාව දරිද්‍රතාවයට පත් වුණා. මෙවන් බරපතල අර්බුදයකට අපි මුහුණ දුන්නා. එවන් වෙලාවක විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු දෙනාටම වගකීමක් තියෙනවා. අයාල යන රට නැවත යථාතත්වයට පත් කරන්න, මේ රටේ ජීවත් වෙන සියලුම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් පදනමක් හැදීමේ වගකීම තියෙනවා. මම එහෙම කියන්නේ මූලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, අපි මහමැතිතුමනි ඉදිරිපත් වෙනකොට විවිධ දේශපාලන කඳවුරු වල අය සුඛී අභිමතාර්ථයේ තිබුණේ මේ ශ්‍රී ලංකාව හරි තැනකට ගෙන යන්න ඔවුන් දායකත්ව වෙන්න ඕනේ කියන කාරණාව. ඒ කාරණාවේදී ඔබත් අපි මමත් අපි එක මතයක හිටියා. අපි ඉඳලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්න එක කඳවුරෙන් ඉඳලා අපි කතා කරා. එවන් වෙලාවක තවත් පාර්ශ්වයක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා කතා කරා. ජනතාවගේ තීන්දුවනේ බහුතර ජනමතයකින් අපි නියෝජනය කරපු දේශපාලන කඳවුරට ඒ අවශ්‍ය බලය ලබා දෙන්න. අපි වගකීම බාර අරගෙන කටයුතු කරද්දී තමයි අනපේක්ෂිත මොහොතක රටේ ජනාධිපතිවරයා පාලන තත්ත්වයෙන් ඉවත් වෙනවා, පාර්ලිමේන්තුව කඩාගෙන වැටෙනවා, නැවත බල කඳවුරක් පාර්ලිමේන්තු තුළ ශක්තිවත් නිර්මාණය කිරීමේ කාරණාව වෙනවා. එවන් පසුබිමක මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවට ආපු පක්ෂ විපක්ෂ හැමදෙනාටම වගකීමක් තියෙනවා රටේ හරි විදිහට පවත්වාගෙන යන්න. අපි එහෙම කරාද අද මේ රටේ පක්ෂ විපක්ෂ හැමදෙනාම රටේ පාලක බවට පරිවර්තනය වෙන්න ජනතාව අතරට ගිල්ල කරුණාකාරණා කියලා ඔවුන්ගේ ජනමතයෙන් තමුන් දරපු දේශපාලන මතය තුළ පාර්ලිමේන්තුවට ආවයින් පස්සේ මහේ රටේ ඡන්දෙ දුන්න ජනතාව තීන්දුව කරේ නැහැ කිසිම කෙනෙකුට. ඔබ ආණ්ඩු පක්ෂයට යන්න, ඔබ විපක්ෂයට යන්න කියලා ඔවුන්ගේ වාරණයක් තිබුණේ නැහැ. ඔවුන් හැමදෙනාම ඡන්දපොලට ගිහිල්ලා කතරේ පාවිච්චි කරේ රටේ පාලක පක්ෂයේ බවට ඔබ පත් වෙන්න කියන ප්‍රාර්ථනාව. ඒ අනුව ගත්තාම මේ රටේ ජනතාව 225 දෙනෙක් පාර්ලිමේන්තුවට පත් කරලා එව්වා. ඒ හැම දෙනාම මම විශ්වාස කරනවා පාලක පක්ෂයේ බවට පරිවර්තනය වෙන්න ඕනි. රට විපත්තියට පත් වුණාම රට ගොඩ ගන්න ඒ හැම දෙනාගේම දායකත්වයක් අවශ්‍යයි. අද අපිට ඒක දකින්න තියනවද? නෑ. මූලාසන අරුරු ගරු මන්ත්‍රීතුමනි, අපි එකිනෙකාට එන කොටා ගන්න පිරිසක් බවට පරිවර්තනය ඉවරයි. මේ රටේ මහජනතාවට මේ පාර්ලිමේන්තුව දෙන ආදර්ශය මොකක්ද? අපේ රට ගත්තාම සිංහල, දෙමළ, මුස්ලිම්, ඒ වගේ විවිධ ආගම් අදහන රටක්. එවන් රටක ජනතාව එකතනකට ගෙනෙන්න ඕනේ අවශ්‍ය අනිවාර්යයෙන්ම රටේ ඉස්සරහට අරගෙන යන්න ඕන. අපි ඒ ආදර්ශයවත් මේ පාර්ලිමේන්තුව තුළ දෙනවද කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ හැම දෙනාම එකතු වෙලා මේ රට හරිතනකට ගෙන යන්න කටයුතු කිරීමේ මෙහෙයුම කරන්න අපි දායක වෙන්න අවශ්‍යයි කියන කාරණාව. අපි දන්නාද විපක්ෂයේ විවිධ අරගලවල නිරත වෙනවා. බලය ලබා ගැනීම උදෙසා ඔවුනොත් එක කණ්ඩායමක් නෙවෙයි, එතනත් කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. මේක තමයි ජාති අභාග්‍ය. ආණ්ඩු පක්ෂය ගත්තහමත් බෙදිලා මෙවන් පසුබිමක් තුළ මම විශ්වාස කරනවා රට හරිතැනකට ගෙන යන්න නම් මැතිවරණයක් එන කල්වත් අඩු වශයෙන් අපි එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්න අවශ්‍යයි කියන කාරණාව. අද පාර්ලිමේන්තුව තුළින් ඔබට ගිහිල්ලා විපක්ෂය කරන ක්‍රියාකාරකම් දිහා බැලුවම හැම වෙලාවකම ප්‍රකෝපය වපුරන අවස්ථාවල් අපි දකිනවා. මහපාරට ගියාපහම ජනතාව ප්‍රකෝප කරනවා. ඔවුන් හුදෙකලාව ඒ කරන මෙහෙයුම අපව කණ්ඩායම් මැරෙට ඒ තැන්වල දෙකට එක්කව වෙන කටයුතු කරන අවස්ථාවල් අපි දකිනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ මූලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, මේ රට හරිතැනකට ගෙන යන්න ඔක්කොම එකතු වෙලා එක අරමුණක් කෙරේ එලා කටයුතු කරන්න අවශ්‍යයි කියන කාරණාව මම මේ වෙලාවේදී මතක් කරන්න කැමැති. මූලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මෙවන් පසුබිමක් තුළ අපිට මේ රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳව හරියටි අවබෝධයක් අරගෙන ජනතාවට පූර්වාදර්ශය නුදුන්නොත් අපි මහා බරපතල පාප කර්මයකට හවුල් කරු බවට පරිවර්තන වෙනවා. අද මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්න මොනවද? අපි හරි දේවල් කතා කරනවද? එහෙම කතා කරන්නේ නැහැ. ඒ නිසා මූලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ රට හරිතැනකට ගෙන යන්න කටයුතු කිරීමේ වගකීම අපි බාර ගන්න ඕනේ. අද පෝලිං යුගයෙන් මේ රට නිදහස් කරගන්න පුළුවන් වුණා. තෙල් පෝලිං නැහැ, අද බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා. මේ රටේ ජීවත් වෙන්න තියෙන අමාරුව, දරිද්‍රතාවයට පත්වෙච්ච මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕන. ඉතාමත්ම ඉහළ ගියපු බඩු මිලක් මේ රට තුල තියෙනවා. දරන්න බෑ මිනිස්සුන්ට, විදුලි බිල ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් මෙවන් කාරණා තුලදී අපි යථාර්ථයෙන් මුහුණ දෙන්න අවශ්‍යයි. ජනතාවට කරුණු කාරණා කියලා මෙන්න මෙවන් තත්වයක් තුල තියෙනවා. අපි ජනතාව පෙළගස්සන්න ඕනේ. ඔවුන්ගේ දුකේ සැපේ දේ ඉන්න මහජන නියුතුවේ හැටියට අපි ජනතාව පෙළගස්සන්න ඕනේ. මූලාසන රුගරු මන්ත්‍රීතුමනි, යථාර්ථය හරියට තේරුම් අරගෙන රට ගොඩනගන ප්‍රවාහයට එකට එක්කව කරගන්න. මේකට දේශපාලන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේ දේශපාලන වැඩපිළිවෙල මේ පාර්ලිමේන්තු තුලින් අපි ලබා දෙන්න අවශ්‍යයි. අපි දන්නවා අපි දරපු දේශපාලන මතය තුළ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ක්‍රියාකාරකමෙන් ඔබට අපිට යන්න සිද්ධ වුණා. අද රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා තියෙනවා. අපිට එදෙන දේශපාලන අරමුණක් තිබුණාද? නෑ. අපිට තිබුණේ මේ රටේ විපත්තියට පත් වෙච්ච ජනතාව ගොඩ ගන්න අරමුණ අපි ගාව තිබුණා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නායකත්වයත් එක්ක මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එවන් පසුබිමක් තුළ අපි හැම වෙලාවකම ප්‍රාර්ථනා කරන්නේ විපක්ෂයේ කණ්ඩායම් ඔක්කොම එකතු කරගෙන ඔවුන්ගේ අදහසුත් මේත් එක්ක එකතු කරලා ඔවුන්ගේ අදහස් එක්ක මේ රට ගොඩ ගන්න බැරි පැවට එකට එක්කාසු කිරීම තමයි අපි විශේෂයෙන් අපේක්ෂා කරන්නේ.
ඔබතුමා තා විනාඩි දෙක කාලයක්.
බොහොම ස්තුතියි. මූලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ පාර්ලිමේන්තුවේ අවිල්ලා අපි කතා කරනවා. උදේ මෙතෙන් ඇවිල්ලා කතා කරන්නේ මොනවද? පැයක් හමාරක් මේ රටේ කොහේ හෝ යන ප්‍රශ්නයක් අරගෙන විපක්ෂ නායකතුමා අරගල පටන් ගන්නවා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීව එකිනෙකාට දෝෂාරෝපණ එල්ල කරනවා. අපි එතනින් ඔබට යන වැඩපිළිලක් අපිට ක්‍රියාත්මක කරොත් මම විශ්වාස කරනවා අපිට හරි දෙයක් කරන්න පුළුවන්. අද මේ රටේ මාධ්‍යයට කරන්න තියෙන රාජකාරිය මොකක්ද? මාධ්‍ය තුලින් හුඟක් දේවල් කරන්න පුළුවන්. අපි දන්නවා මාධ්‍ය කියන කාරණාව ගත්තහම රටේ සංවර්ධනයට, ජනතාව පෙළගැස්වීමේ ක්‍රියාවලියට, රට ගොඩනගන වැඩපිළිවෙලට, ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම උදෙසා විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්කමක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කවුරු හරි කෙනෙකුට බැන්නොත් මොකක් හරි කුණුහරපයක් කිව්වොත් හැන්දෑවේ රූපවාහිනී බලන්න පුළුවන්. හැබැයි හරි දෙයක් මේ පාර්ලිමේන්තුව තුළ කිව්වොත් ඒක රූපවාහිනී දකින්න හම්බෙන්නේ නැහැ. ඉතිහාසයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හිටපු ඒ නායකවරුන්ගේ කතා අහලා බැලපුවහම අපිට පේනවා ඔවුන් කොච්චරක් මේ රටට ආදරේද කියලා. ඔවුන් කොච්චරක් ආකල්පමය වශයෙන් රට වෙනස් කරන්න ඔවුන්ගේ කතා ශෛලීන් භාවිතා කරාද කියලා. අපිට හොඳට මැනවින් වටහා ගන්න පුළුවන්කමක් තියෙනවා. අද ඒක දකින්න තියෙනවද? අද ඒක දකින්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළ හැම වෙලාවකම තියෙන්නේ මාධ්‍යයට කතා කරලා මාධ්‍ය තුළින් තමුගේ ප්‍රතිරූපය රටට ප්‍රකාශ කරන වැඩපිළිවෙළක්. මේ මෙහෙම හිතාගෙන ගියොත් අපි නවතින්නේ කොතනින්ද කියන කාරණා පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මූලාසන අරුඩු ගරු මන්ත්‍රීතුමනි, වරාය නගරේ අපිට අලුත් අත්දැකීමක්. මේ රට ගොඩනගන්න වැඩපිළිවෙලට අපි විශාල වශයෙන් විදේශීය රටවලට ණය වෙලා රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා නිෂ්පාදන ආර්ථිකය නැවත පන්න ගන්නවන්න තියෙන වැදගත්ම ස්ථානයක් තමයි මේ වරාය නගරේ කියන ආයතනය. ඒ කාලේ අපි දැක්කා මේක හදනකොට හුඟක් අය කිව්වා මේක මහා බරපතල ප්‍රශ්නයක්, මේක කරන දෙයක් නෙවෙයි, රටට මහා බරක් කියලා විග්‍රහ කරපුවා අපි දැක්කා. මේක ගොඩනගන එක පිළිබඳව විවේචනය කරනවා අපි දැක්කා.
කාලය අවසානයි.
අද ඒක යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ වගකීම, යුතුකම ආයෝජකයන් මේ රටට අරගෙන ඇවිල්ලා ඔවුන් යහපත් විදිහට කර්මාන්ත ව්‍යාපෘති පටන්ගෙන රටේ ආර්ථිකයේ වටිනාකමක් එක්කව කිරීම කියන කාරණා මතක් කරමින් අවස්ථාව ලබා දුන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මයි කතාව මෙතකින් අවසන් කරන බොහොම ස්තුතියි.
Honorable V. Radhakrishnan, you have 9 minutes.
சபைக்கு தலைமைக்கான தலைவர் அவர்களே, இன்றைய தினம் இலங்கையினுடைய பொருளாதாரத்திலே மிகவும் முக்கியமான பேசப்படுகின்ற போர்ட் சிட்டி எனப்படுகின்ற துறைமுக நகர் அபிவிருத்தி, அதனுடைய சட்டத்திட்டங்களை நிறைவேற்றும் முகமாக ஏற்படுத்தியிருக்கின்ற இந்த சபையினுடைய கட்டத்திலே துறைமுகம் நகரம் இந்த நாட்டிலே அமைக்கப்படும் பொழுது பல்வேறு விமர்சனங்களுக்கு அது உள்ளாக்கப்பட்டது. ஆனால் விமர்சனங்களுக்கு மத்தியிலே இன்று அது உண்டாக்கப்பட்டு இதற்கான வெளிநாட்டு வர்த்தகர்களை ஈட்டெடுப்பதற்கு அல்லது ஈட்டுக் கொள்வதற்கு நடக்கின்ற முயற்சிகளிலே அரசாங்கத்துக்கு இப்பொழுது பின்னடைவு ஏற்பட்டிருக்கின்றது என்றுதான் நாங்கள் சொல்லலாம். காரணம், இந்த நாட்டிலே ஏற்பட்டிருக்கின்ற கோவிட், அதுக்கு பிறகு இந்த நாட்டிலே ஏற்பட்டிருக்கின்ற பொருளாதார வீழ்ச்சி, அதுக்கு பிறகு ஏற்பட்டிருக்கின்ற அரசியல் ஸ்தாபர ஸ்தீரம் இல்லாத ஒரு நிலை போன்ற பல்வேறு சிக்கல்களுக்கு மத்தியிலே இந்த நாடு முகம் கொடுக்க வேண்டிய ஒரு நிலை இருக்கின்றது. இது எப்படி இருந்தாலும் இந்த போர்ட் சிட்டி அமைக்கும் பொழுது சைனாவுடன் ஏற்படுத்திய மிக நெருக்கமான உறவு காரணமாக இந்தியாவோடு பகைத்துக் கொள்ளுகின்ற ஒரு சூழ்நிலை ஏற்பட்டது. ஆகவே இந்தியாவினுடைய பகமையை பெற்றுக்கொண்டு இந்த அபிவிருத்தி திட்டத்தை நடத்தப்படுத்தினாலும் கூட எங்களுக்கு ஆபத்திலே உதவியவர்கள் இந்தியா என்று நாங்கள் மறக்க முடியாது. இந்திய நாடுதான் இந்த நாட்டிலே எங்களுக்கு பிரச்சனை ஏற்படும் பொழுது 4 பில்லியன் அமெரிக்கன் டாலர்களை கொடுத்து இந்த நாட்டு மக்களுக்கு உதவி செய்தது இந்தியா என்பதை நாங்கள் மறக்க முடியாது. ஆகவே இந்தியா ஆபத்திலே கை கொடுத்திருக்கின்றது, சைனா ஆபத்திலே கைவிட்டிருக்கின்றது, இதுதான் உண்மையானது. ஆகவே இந்த மாதிரியான ஒரு வெளிநாட்டு கொள்கை திட்டம் முறையே பேணப்படாததனால்தான் இன்று சர்வதேச ரீதியிலே இலங்கைக்கு இருக்கின்ற நட்பெயர் குறைந்திருக்கின்றது. ஆகவே இந்த நிலையை மாற்றுவதற்கு இன்று அரசாங்கம் நடக்க வேண்டும். ஆகவே அரசாங்கத்தின் மீது முதலாவதாக வெளிநாடுகளுக்கும் உள்ளூர் மக்களுக்கும் ஒரு நம்பிக்கை ஏற்படுத்தப்பட வேண்டும். இன்று அந்த நம்பிக்கை இல்லை. ஆகவே இந்த நம்பிக்கை இல்லாதன் காரணமாக இன்று வெளிநாடுகள் உதவிகள் வருவதும் தடுக்கப்படுகின்றது. உள்ளூரிலே இருக்கின்ற மக்கள் தினந்தோறும் போராட்டம் செய்து போராட்டத்திலே ஈடுபடுகின்ற சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. ஆகவே போராட்டம் என்பது மக்கள் ஜனநாயகத்தை விரும்பி செய்கின்ற ஒரு போராட்டம் என்பதுதான் நாங்கள் உறுதி கொள்ள வேண்டும். ஆகவே இந்த போராட்டத்தை செய்யும் பொழுது பல்வேறு வகையிலே இந்த போராட்டக்காரர்களுக்கு துன்புறுத்துகின்ற நிகழ்ச்சியும் நடைபெறுகின்றது. நேற்று முன்தினம் எதிர்கட்சிகளால் உருவாக்கப்பட்ட போராட்டத்திலே கண்ணீர் புகை அடித்து மிகவும் மோசமான நிலையிலே அந்த மக்களை துன்புறுத்தியது ஒரு ஒரு மதக்குருவையும் இழுத்துக்கொண்டு செல்வதையும் நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே ஒரு நாட்டினுடைய அமைதியை பேண வேண்டுமானால் அந்த நாட்டின் மக்களுடைய நம்பிக்கை முதலில் பெற்றுக் கொள்ள வேண்டும். ஆகவே கௌரவ ஜனாதிபதி அவர்களுக்கு நாங்கள் சொல்லுகின்றோம், இந்த நாட்டினுடைய மக்களுடைய நம்பிக்கையை நீங்கள் பெற்றுக் கொள்ளுங்கள். நீங்கள் வாக்கு வாங்காமல் இந்த நாட்டிலே இன்று ஜனாதிபதியாக வந்திருக்கலாம், ஆனால் வந்த பிறகு நீங்கள் தான் ஜனாதிபதி. ஆகவே மக்களுடைய நம்பிக்கையை பெற்றுக் கொள்ளுங்கள். நம்பிக்கையை பெற்றுக்கொண்டு உங்கள் ஆட்சியை செய்வதன் மூலமாகத்தான் ஏனைய வெளிநாடுகளும் எங்களுக்கு உதவி செய்யும் என்பதை நான் உங்களுக்கு இந்த நேரத்திலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த நாட்டினுடைய சர்வாதிகாரம் இல்லாத ஒரு ஆட்சி, ஜனநாயக ஆட்சி நடக்க வேண்டுமானால் உள்ளூராட்சி சபைகள் நடத்தப்பட வேண்டும். இன்று உள்ளூராட்சி சபை அரசியல் ரீதியாகத்தான் பின்போடப்பட்டிருக்கின்றது என்பது திட்ட தெளிவாக எல்லோருக்கும் தெரிவிக்கின்ற ஒரு விஷயம். ஏனென்றால் தேர்தல் கமிஷன் தேர்தலை நடத்த வேண்டும் என்ற முன்னேற்பாடுகளில் இருந்த பொழுதிலும் இதை அச்சிடுவதற்கு பணமில்லை, போலீசார் அனுப்பவில்லை என்ற பல்வேறு காரணங்களை சுட்டிக்காட்டி நினைக்கின்ற நாளைய தீர்ப்பு எப்படி வரப்போகின்றது எங்களுக்கு தெரியாது. எது எப்படி இருந்தாலும் இந்த நாட்டினுடைய ஜனநாயகம் பாதுகாக்கப்பட வேண்டும். அல்லாவிட்டால் என்றாவது ஒரு நாள் இந்த பாராளுமன்றத்தில் இருக்கின்ற 225 பேருக்கும் ஒரு பிரச்சனை உருவாகும், ஒரு கெட்ட பெயர் உண்டாகும் என்பதை நாங்கள் தெரிவித்துக் கொள்ள வேண்டும். ஆகவே இன்று நாட்டிலே இன்று உலகத்திலே பல்வேறு பிரச்சனைகள் ஏற்பட்டிருக்கின்றன. இன்று துருக்கியிலே சிரியாவிலே ஆயிரக்கணக்கான மக்கள் இன்று நிலநடுக்கம் காரணமாக உயிர் சேதம் ஏற்பட்டிருக்கின்றது. அது ஒரு பக்கம் இருக்க இன்று ரஷ்யாவும் உக்ரைனும் இன்று ஒரு போர் மட்டத்திலே மிக மோசமான நிலையிலே இருக்கின்றன. ஜோ பைடன் அமெரிக்க ஜனாதிபதி போய் சொல்கின்றார், நாங்கள் இந்த ரஷ்யாவை வீழ்த்துவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்று. ஆகவே இன்று பூகோள ரீதியிலே பல்வேறு பிரச்சனைகள் ஏற்பட்டிருக்கும் பொழுது எங்கள் நாட்டிற்கு வரவேண்டிய பல்வேறு பொருட்கள் வராமல் இருப்பதற்கும் பொருட்களுடைய விலை அதிகரிப்பதற்கும் ஒரு காரணகர்த்தாவாக அமைந்து விடுகின்றது. அந்த நேரத்தில் இலங்கையினுடைய பொருளாதார வீழ்ச்சி காரணமாக இந்த மக்கள் பல்வேறு துன்பங்களை அனுபவிப்பதற்கான ஒரு சூழ்நிலை தான் ஏற்படும் என்பதை நீங்கள் தெரிந்து கொள்ள வேண்டும். ஆகவே இப்பொழுதே எங்களுடைய மக்களுடைய பிரதான பொருள் உணவுப் பொருளாக இருக்கின்ற கோதுமை மா இன்று கிடைப்பது மிக கஷ்டமாக இருக்கின்றது, விலையும் அதிகரிக்கப்பட்டிருக்கின்றது. இன்று உக்ரைன் யுத்தத்தினால் உக்ரைனில் இருந்து வருகின்ற கோதுமை மா, அதே போல துருக்கியிலே இருந்து வருகின்ற கோதுமை மா இந்த நாட்டுக்கு கிடைக்கப் போவதில்லை. ஆகவே இன்னும் அதிகமாக விலை உயர்வதற்கான வாய்ப்பு தான் இங்கு அதிகமாக இருக்கின்றது என்பதை நீங்கள் தெரிந்து கொள்ள வேண்டும். ஆகவே அதை சிந்தித்து நாங்கள் எங்களுடைய நாட்டிலே என்ன பொருளாதாரம் இருக்கின்றதோ எங்களுடைய பொருளாதாரத்தை பற்றி பேசும் பொழுது அநேகமாக இங்கு உள்ளவர்கள் எக்ஸ்போர்ட் அதாவது ஏற்றுமதியை அதிகரித்து இறக்குமதியை குறைக்க வேண்டிய ஒரு சூழ்நிலையில் தான் நாங்கள் எப்பொழுதுமே பேசிக் கொண்டிருக்கின்றோம். ஆனால் நடப்பது என்ன? எங்களுடைய ஏற்றுமதியை நாங்கள் குறைக்கின்றோம், இறக்குமதியை அதிகரிக்கின்றோம். இன்று இந்த நாட்டிலே விளைகின்ற விவசாய பொருட்கள் இறக்குமதி செய்யப்படுகின்ற அந்த காலகட்டத்திலே விவசாயிகள் உதாரணமாக உருளைக்கிழங்கு, மிளகாய், வெங்காயம் போன்றவை இங்கு விவசாயிகள் அறுவடை செய்யும் பொழுது அதை இறக்குமதி செய்கின்றார்கள். அதற்கான டாக்ஸ் போடுவதில்லை. நாங்கள் பலமுறை நிதியமைச்சரையும் சந்தித்திருக்கின்றோம், விவசாய அமைச்சரையும் சொல்லியிருக்கின்றோம், இதுக்கு நீங்க டாக்ஸ் அதிகரிங்க அல்லது அல்லது அதை இம்போர்ட் நிப்பாட்டுங்க அப்படின்னு. ஆனால் அவர்கள் இது
கேட்பதில்லை.
ஆகவே அதை கேட்பதும் இல்லை என்பதுதான் எங்களுடைய கருத்தாக இருக்கின்றது. அதே போல இன்று புகவந்தலா பகுதியிலே ஒரு மிக பாரதூரமான பிரச்சனை நடந்து கொண்டிருக்கின்றது. அந்த மக்களுக்கு, அந்த மக்கள் தாங்கள் எடுக்கின்ற தேயிலை கொழுந்தை டிஜிட்டல் தராசு அல்லாமல் சாதாரண தராசு மூலமாக நிரப்புவதற்கான நடவடிக்கை எடுக்க சொல்லும் பொழுது அங்குள்ள கம்பெனிகள் இல்லை இப்படிதான் நாங்கள் எடுக்க நிற்க முடியும், இதிலிருந்து ஒவ்வொரு நிறுவைக்கும் 2 கிலோ நாங்கள் வெட்டி கொண்டுதான் மிச்சத்தை உங்களுக்கு செய்ய முடியும் என்ற ஒரு அராஜகமான நிலையிலே அங்கு ஈடுபட்டிருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த மக்களுடைய பொருளாதாரம் வீழ்ந்திருக்கின்ற இந்த நேரத்திலே அவருடைய வயிற்றிலே அடிக்கின்ற இன்னொரு செயல்தான் இந்த தேயிலை கொழுந்திலே 2 கிலோ பிடித்துக் கொண்டு நிற்பது ஒவ்வொரு நிர்வகிக்கும். ஆகவே இதையெல்லாம் ஒரு மோசமான செயல் என்று நாங்கள் சொல்லிக்கின்ற அதே நேரத்திலே பெருந்தோட்ட மக்களுடைய பிரச்சனைகளை கவனிப்பதற்கு ஒரு விசேஷமான குழுவை நியமித்து அதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை ஜனாதிபதி அவர்களுக்கு நாங்கள் கேட்டுக் கொள்கின்றோம். அதே போல பெருந்தோட்ட அமைச்சருக்கும் நாங்கள் இதை கேட்டுக் கொள்கின்றோம். உங்களுடைய கவனத்தை அந்த பக்க மக்களுக்கும் திருப்ப வேண்டும் என்பதை சொல்லிக்கொண்டு என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
பூமிஸ்துதி கரு லலித் எல்லாவலம் எத்துமா உபதுமான வினாடி தாசியக காலையாக தீயணும்.
கரு மூலாசனே சித்தனி முகத මේ පොසිටිව් ව්‍යාපෘතිය පිළිබඳව මම කතා කරන්න යන්නේ. මොකද ඒක හොඳ වැඩක් කියන එක අපි හැමදාම පිළිගත්ත දෙයක්. අපේ රජය එම් පිළිගත්ත නිසා තමයි මේක ආරම්භ කළේ. ඉතින් ඒ නිසා හැබැයි අපි එක දෙයක් කතා කරන්න ඕන. මේ සියල්ල වෙනකොට අපි මේ රටේ ජනතාව මහා දරිද්‍රතාවයෙන් පෙළෙන දුක් විඳින කාලයක් මේ කාලේ. ඉතින් මේක ජනාධිපතිතුමා ඇතුළු 225ම පිළිගත යුතු දෙයක්. මේ පොළොවේ බිමේ තත්ත්වේ පිළිගන්න ඕන. මේකත් එක්ක ගත්තාම මේ ආහාර පානවල ජනතාවගේ මිල වැඩි වෙලා, ඒ වගේම ඉන්ධන මිල වැඩි වෙලා, ඒ වගේම විදුලි බිල වැඩි වෙලා, මිනිසුන්ට බදු බර වැඩි වෙලා. අපේ ගරු මන්තුමනි, මේක අපි දැක්කාම මේ විදුලි බිල වැඩිවීම ගත්තාම අපි දන්නවා අපේ ප්‍රතිවල ඉන්නවා බොහොම අහිංසක මිනිස්සු. මට සමහර මිනිස්සු ගුවා මට වැඩි හිටීම රුපියල් 2000ක් හම්බ වෙනවා. ඒකෙන් තමයි මේ රුපියල් 200ක් 300ක් විදුලි බිල ගෙවන්නේ. හැබැයි මේ විදුලිය වැඩිවීමත් එක්ක මේ ඉදිරියේදී බිල එනකොට ඒගොල්ලන්ට වැඩි හිටි දීමනාවම ගෙවන්න තත්ත්වයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ තැනට මේ දුප්පත් ජනතාව මහා දරිද්‍රතාවයට පෙළඹිලා තිනවා. ඒ නිසා මේක ජනාධිපතිතුමා ඇතුළු මේ 225ම තේරුම් ගත යුතු දෙයක්. ඉතින් එහෙම තේරුම් නොගත්තොත් එහෙම ජනතාවට මේව දරා ගන්න බැරි වෙනවා. ඒ වගේම මම දැක්ක හැමතැනම කියනවා මේ 74ක සාපේ තමයි මේ වැදිරලා තියෙන්නේ කියලා. මම මේ පැහැදිලිව කියන්න ඕන 74ක සාපේ කියලා මේ 77ට ඉස්සෙල්ලා හිටපු නායකයන්ට අපි අගෞරව කරන්න හොඳ නැහැ. මොකද 77 ඉස්සෙල්ලා හිටපු නායකයෝ මේ රට ගැන හිතලා හිතක් ගැන හිතලා කටයුතු කළා. අපි උනත් දරුවෙක් හැදුවොත් එහෙම ඒ දරුවට අපිට වඩා හොඳට ජීවත් වෙන්න ඕනයි කියලා කටයුතු කරනවා. හැබැයි 77 මේ පස්සේ බිහිවෙච්ච නායකයෝ කිසි කෙනෙක් ඉදිරියේ හිතක් ගැන හිතුවේ නැහැ. හැබැයි මම ඒක නිසා කියනවා මේ 74ක සාපේ නෙමෙයි මේ 46 වසරක සාපේ තමයි මේ උදා වෙලා තින්නේ කියලා. මේකත් එක්කම අපි කියන්න ඕන සිරිමා බණ්ඩාරනායක මැතිණිය වගේ නායිකාවන් මේ නායිකාවන් මේ රට ගැන හිතලා කටයුතු කළා. අපි දැක්ක මහවැලිය වගේ ව්‍යාපාර කරනකොට දේශීය ණය වලින් පටන් ගත්තේ. මේක අවුරුදු 30කට ඉවර කරන්න ගත්තේ. හැබැයි මේක ඊට පස්සේ මේ 77න් පස්සේ ආපු එක්සත් ජාතිපක්ෂ රජය මේක අවුරුදු 6කට ඉවර කරන්න ඕන කියලා මේ මේ ණය අරගෙන මෙතනින් තමයි ණය පටන් ගත්තේ වැඩි හරියක්. ණය පටන් අරන් මේක වග කළා මේ එක්සත් ජාතිපක්ෂේ ණයත් මේකට සම්පූර්ණ වග කියන්න ඕන. ඒ වගේම මම කියන්න ඕන මේවත් එක්කම අපි කියන්න මේ හැම පක්ෂයක්ම මේ කාලය තුළ 77න් පස්සේ හිටපු මේ හැම පක්ෂයක්ම මේකට වග කියන්න ඕන. අද රට ඇතුළේ තියෙන තත්ත්වෙට විශේෂයෙන්ම TNA එක TNA කියන්නේ අමුතුවෙන් අපි කියන්න දෙයක් නැහැ. මේක LTT එක TNA කියන්නේ එකදම දෙයක්. මේ අය අපි දැක්කා එදා අර දොරේ අපගෙන් පටන් ගත්තට පස්සේ මේ රටේ උගතුන් බුද්ධිමතුන් මා විශාල ප්‍රමාණයක් විනාශ කරලා දැම්මා. ඒ වගේම තමයි මේ රටේ මේ මහ බැංකුව වගේ ආයතන රාජ්‍ය ආයතන විශාල වශයෙන් මේ රටේ විනාශ කරලා දැම්මා. ඒ විනාශ කරලා දැමීමත් මේකට අද වගේ කියන්න ඕන මේ අය. ඒ වගේම තමයි ජනතාව විමුක්ති පෙරමුණ. ජනතාව විමුක්ති පෙරමුණ අද මේවා මුකුත් දන්නේ නැතුව වගේ කතා කරනවා. ජනතාව විමුක්ති පෙරමුණත් මේ වගේම මේවට වගේ කියන්න ඕන. අපි දැක්කා 89-90 කාලේ මේ තරුණයන්ව නොමකට යව්වා. තරුණයන්ව නොමකට යවලා මේ රටේ හොඳම බුද්ධිමත් තරුණයෝ 60,000ක් මැරෙන්නේ මරණයට සැලැස්සුවා. මේක ජනතාව විමුක්ති පෙරමුණේ නායකයෝ මේවට වගේ කියන්න ඕන. මේ විතරක් නෙමෙයි, එදා අපි දැක්කා එදා මේ රටේ හොඳ කලාකාරයෝ මරලා දැම්මා. මේ රටේ හොඳ සම්පත් නැති කළා. විජය කුමාරතුංගල වගේ අපේ පොදුරුමුල්ලේ අපේ මේ ප්‍රේමාලෝක හාමුදුරුව වගේ මේ අය විනාශ කරලා දැම්මා. කලාකාරයෝ ප්‍රේමකීර්ති අල්ලිස් වගේ අය මේ ජනතා විමුක්ති පෙරමුණේ මරා දැම්මා. ඒ වගේම තමයි ප්‍රාදේශීය නායකයෙකුටවත් ඉන්න දුන්නේ නැහැ. මට මතකයි ඒ කාලේ අපේ හිටිය ප්‍රාදේශීය නායකයෙක් අපේ ගමේ එච්.වයි. රුද්දුගු කියලා බොහොම ගමට ප්‍රදේශයට සේවය කරන එතුමාව මරා දැම්මා. මේ වගේ අපි කියන්නේ කියොත් මා විශාල වශයෙන් ජනතාව මේ රටේ බුද්ධිමය දේපල මේවා සියල්ල විනාශ කරලා දැම්මා. ඒ ජනතා විමුක්ති පෙරමුණ. අද ජනතා විමුක්ති පෙරමුණට කියන්න බෑ අද ඒගොල්ලෝ මේකට වග කියන්න ඕනේ නැහැ කියලා. ඒගොල්ලොත් මේකට වග කියන්න ඕන. මම මේකේ පෙන්වල් දෙන්නේ මේ 77න් පස්සේ බිහි වෙච්ච සියලු නායකයෝ මේකට වග කියන්න ඕන. මේකට කාටවත් මග හරින්න බෑ මේක කියලා. ඒ වගේම තමයි 83 කළු ජූලි ඇති කළා අහිංසක දෙමළ ජනතාව මරලා දැම්මා. මේවට නායකත්වය දුන්නේ කවුද? මේවට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මේක කාටවත් නැහැ කියන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි LTTE එක LTTE එකයි ජනතා විමුක්ති පෙරමුණයි කරපු දේවල් නිසා මේ රටේ අවුරුදු 30කට 40කට පස්සට ගියා. මේ දෙකම කළේ එකම දේ, මේ රටේ දීන් දේවල් විනාශ කරපු එක. ඉතින් ඒ නිසා මේවා මේ සියලු දෙනා මේකට වග කියන්න ඕන. ඒ වගේම මේ රටට විවෘතාර්ථිකය ගෙනහල්ලා එක්සත් ජාතිපක්ෂයේ විවෘතාර්ථිකය ගෙනහල්ලා මේකේ රටේ දේශීය සම්පත් ටික නැති කළා. ඒකින්ද තමයි අපිට වැඩිපුර ඩොලර් ලෝනුනේ. එදා අපි දැක්කා එදා සිරිමා බණ්ඩාරනායකතුමිය මේ ඇති කළපු දේවල් සියල්ල නැති කළා. එදා අපි දකිනවා මන්තුමා අපි කෑම මේසකට ගියාම අපිට පිඟාන අපේ ඒ වගේම කෝප්පය අපේ ඒ වගේම හැන්ද අපේ මේ සියල්ල අපේ. අද යන්නක කෑම මේසකට අද කෑම මේසකට ගියාම කෝප්පේ චීනේ පිඟාන චීනේ හැම දෙයක්ම අපි වෙන් රටවල් වල. මේවා නැති කළේ කවුද? මේවා නැති කළේ එක්සත් ජාතිපක්ෂ රජය. එක්සත් ජාතිපක්ෂ රජය මේවට වග කියන්න ඕන. මේවා කාටවත් මේවා කියන්න පුළුවන් එක්සත් ජාතිපක්ෂයට නැහැ කියලා. ඒ වගේම අපිට ඕනකම තිබුණා එදා 77න් පස්සේ බිහි වෙච්ච නායකයන්ට ඕනකම තිබුණා මේ රටට හොඳම දේ ලෝකේ තියෙන හොඳම දේ ගෙන්නන්න. ඒ මේ රටේ සල්ලි නැති වුණත් ණය අරන් හරි ගෙන්නන්න. මේ රටට ඕනකම තිබුණා හොඳම ටීවී එක ගෙන්නන්න, හොඳම සීතකරණ ගෙන්නන්න, හොඳම මේ වාහනේ ගෙන්නන්න. මේ වගේ හොඳම ලෝකේ තියෙන හොඳම දේ ගෙන්නුවේ. හැබැයි මේ ඔක්කොම ගෙන්නුවේ ලෝකෙන් ණය අරගෙන ගෙන්නුවේ. හැබැයි අපි මතක් කරන්න ඕන මේවා මේ නායකෝ මේ විදිය කළාට අද ඉන්දියාව මේ ලෝකෙටම ණය සපයනවා. හැබැයි තාම ගොන් කරත්තෙන් තාම බඩුව දිනවා. හැබැයි ඒ විදිය තමයි ඒ රටවල ආර්ථිකය රඳවගත්තේ. හැබැයි අපේ රටේ නායකයෝ හෙට ගැන හිතුවේ නැහැ. හෙට ගැන හිතන්නේ නැතුව කරපු කටයුතු නිසා තමයි අද මේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන එක්සත් ජාතිපක්ෂ කාලේ අපිට මතකයි 60,000ක් මරණයට පත් කළා. අපිට මතකයි අපේ ගම් ප්‍රදේශයේ හිරණ ප්‍රදේශයේ හිරණ තොටුපළෙන් පටන් ගත්තේ, දයාපත්‍රණ ළඟෙන් පටන් ගත්තේ. ඒ පටන් අරගෙන හිටන් එදා ඒ 60,000ක් විනාශ කළා දැම්මා. ඒ විනාශය අදටත් අපිට බලපානවා. මොකද හොඳ උගත් බුද්ධිමත් තරුණ පරම්පරාවේ විනාශ කළේ. ඉතින් ඒවට කවුද වග කියන්න ඕන? අද මේ කාටවත් එක එක ආණ්ඩුවට ඇඟිලි දික්කලා කරන්න බෑ. ඒකින්ද 77න් පස්සේ හිටපු සියලු නායකයෝ මේවට වග කියන්න ඕන. ඒ වගේම තමයි අපි කියන්න ඕන මේ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයලාටත් මේ යන්නේ මිදෙන්න බෑ. මොකද හේතුව අපිට මතකයි ඒ කාලේ කරපුවා. ඒ කාලේ මේ රටේ කිසිම මේ සම්පතක් තියාගන්න දුන්නේ නැහැ. මේවා අපි දැක්කා එදා මේ සජිත් ප්‍රේමදාස මහත්තයලා පාලනය කරන කාර්යය මුදල් හොරට අච්චු ගහලා සල්ලි අච්චු ගහලා ඒ වගේම නිදන් කඩලා මේවා හොරකම් කළා රටේ සම්පත් නැති කළා. මෙහෙම අය අද කතා කරනවා මේ රට මේ විනාශ වෙච්ච එක ගැන.
ඉති ඒගොල්ලොත් මේවට වගේ කියන්න ඕන. ඒ විතරක් නෙමේ අපි 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 අපේ ආණ්ඩුව තුලත් අපි වර්ධ දකිනවා. මොකද මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ යුද්ධේ නැති කරපු නායකයා. හැබැයි යුද්ධේ නැති කරාට අපි පැහැදිලිව කියන්න ඕන මේ රට යුද්ධේ ඉවර කළා කියලා රට ලියලා දුන්නේ නැහැ. රට ලියලා දුන්නේ නැහැ. හැබැයි සමහරු හිතුවා මේ යුද්ධ ඉවර කරාට පස්සේ රටත් ලියලා දුන්නා කියලා. ඒක නිසා අපි දැක්කා ණය අරගෙන අනවශ්‍ය දේවල් වලට පාවිච්චි කළා. එහෙම නැතු වුණා නම් එහෙම අනිත් එක තමයි මහින්ද මහත්තයා අපේ හිටපු ජනාධිපතිතුමා කරපු ලොකුම වැරද්ද තමයි හොරුන්ට අනුබල දුන්නා. හොරුන්ව පෝෂණය කළා. ඉතින් මේවා තමයි මේවට වැරදි පැහැදිලිවම. ඉතින් ඒක නිසා අපි දැක්කා ලොකු අපිට ගෙවා ගන්න බැරි විදිහට ණය ගත්තා. අපි දැක්කාම මේ සූර්ය ක්‍රීඩාංගනේ ඇත්තනම් ඒ වගේම මත්තල ගුවන්තොටුපළ හම්බන්තොට සවනාගාර මේවා අද වියදම් විතරයි. අද මේවන් ලාභයක් මුකුත් නැහැ. නෙළුම් කුළුණ මේවා අපි ඇත්තටම අද අපිට වියදම් විතරයි. අපිට අද මේවන් ආදායමක් නැහැ. අද මෙන්න මේවා මේ රටේ විනාශයට බලපෑවා. ඒ වගේම මම කියන්න ඕන අපි මේ රටේ හොරු බිහිවෙන්න ඉඩ සැලසුනා. ඒක නිසා අපි දන්නතාවට කියන්න ඕන හැම දිස්ත්‍රික්කෙම හොරු බිහි වුණා මේකත් එක්ක. අද ඒ නිසා තමයි අපිට අපේ ආණ්ඩුව මේවා පවත්වාගෙන යන්න බැරුණේ. ඒ වගේම කළුතරිනුත් මේ වගේ හොරු බිහි වුණා. ඉතින් මම ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ මෙන්න මේ බිහි වෙච්ච හොරුන් නැති කරන්න දැන් ජනතාව අපිත් එක්ක එකතු වෙන්න ඕන. එකතු වෙලා මෙන්න මේ හොරු අයින් කරන්න ඕන. හොරු අයින් කළා නැවත හොඳ තැනකට මේක ගෙනියන්න ඕන. මේ රට මම මේ පෙන්වලා දුන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ රටේ 77න් පස්සේ හිටපු සියලු නායකයෝ මේ අද වැටිලා තියෙන තත්ත්වයට වග කියන්න ඕන. එහෙමනම් මම ඇතුළු මේ 225ම මේකට වග කියන්න ඕන. ඒක නිසා මම ඉල්ලන එකම දේ තමයි මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොඳ මිනිසුන් දැන් එකට එකතු වෙන්න ඕන වෙලාව ඇවිල්ලා. මොකද මේක රට හදන්න නම් Taman තේරුම් ගන්න ඕන මේ රට මේ තැනට වැටිලා තියෙනවා. මේ ජනතාව අපි මුදව ගන්න ඕන. මුදව ගන්න නම් අපි මේ හැම හොඳ මිනිස්සෙක්ම මේකට එකතු වෙන්න ඕන. මම මේ වෙලාවෙත් මම ආරාධනා කරන්නේ මේකට අපි සියලු දෙනා එකතු වෙමු. හොඳ මිනිසුන් මේකට එකතු වෙමු. රට හදන්න කැමති මිනිසුන් එකතු වෙමු. මම ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මේ රමේෂ් පතිරණ මෙතුමාලට, චම්පික රණෝක මෙතුමාට පක්ෂපාත ભેදිකින් තොරව මේ විජේදාස රාජපක්ෂලාට, රොසාන් රන්සිංහලාට, ඒ වගේම හර්තද සිල්වලාට, ඒ වගේම මිතියාස් මහකරලාට, සරත් වීරසේකරලාට, අනුර යහපලාට, සුරේන් රාජමල්ලාට, ඒ වගේම මේ වගේ මේ මම නම් කියු නොකියු සියලු දෙනා හොඳ මිනිසු එකට එකතු වෙන්න ඕන කාලේ ඇහිලා. මේ කාලේ ඇහිලා මේකට එකතු වෙන්න ඒ වගේම මම ඉල්ලා සිටින්නේ මෙහෙම අපි එකතු වෙලා මේ දැන් රට හදන්න ඕන කාලේ ඇහිලා තවත් මේ ඇන කොටා ගැනීම අපි නවත්තන්න ඕන. ඇන කටගෙන නවත්තලා මම මේකේ පැහැදිලිව මම කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ඒ වගේම අපේ ඩලස් GLP ල මේ සියලු දෙනා අපි එකට එකතු වෙන්න ඕන. එකතු වෙලා මේ රට හදන්න ඕන. මේ රට හදන්න ඕන. මේ මම කියන්නේ හොඳ මිනිසුන් මේකේ තව ඉන්නවා. මට නම් කියන්න බැරි වෙච්ච හොඳ මිනිසුන් ඉන්නවා. ඉතින් මට මේ මතක් වෙච්ච අය තමයි මම මේ කිව්වේ. ඒක නිසා මම කියන්නේ මේකට දැන් එකතු වෙන්න ඕන කාලේ. හරි. තවත් මේක බලා ඉන්න එපා. තවත් බලා ඉන්න වෙන්නේ රටම. මොකද මම මෙහෙම කියන්නේ හේතුව ජනතාවට තවත් අමාරු වෙටෙන්න දෙන්න එපා. ජනතාව කියන්නේ හැමදේම විකල්ප හොයන අය. මේ වෙන විකල්ප වලට ගිහලා මේ අත්අදහය බලන්න ඕන කාලයක් නෙමෙයි රට. අත්අදහය බලන්න ගියොත් එහෙම මේ රට ආයිත් අවුරුදු 5කට අත්අදහය බැලුවොත් ධර්මාන්තිමනි මේ රට විනාශයෙන් විනාශයටපත් වෙනවා. මේක අත්අදහය බලන් දෙන්න එපා. මං අවංක මන්ත්‍රීවරු මැති අමුතුරුන්ට ඉල්ලා සිටින්නේ මේ ජනතාවගේ නාමයෙන් එකතු වෙන්න, එකතු වෙලා එළියට බහින්න, එළියට බහලා වැඩපිළිවෙලක් හදන්න, වැඩපිළිවෙලක් හදලා රටේ ජනතාවට කියන්න මෙන්න මේකයි වැඩපිළිවෙල අවුරුදු 5ක් ඇතුළත අපි රට හදනවා කියලා. එතකොට ජනතාව එකට එකතු වෙනවා. ඒ නිසා මම මේ ජාතික නායකයන්ට සියලු දෙනාට කියන්නේ මේ වෙලාවේ එකතු වෙන්න. එකතු වෙලා මෙන්න මේ රට හදන්න කියන ගෞරවනීය ආරාධනය කරනවා. එහෙම කළොත් විතරයි නැවතත් ජනතාව වෙන වෙන රැලි වලට ගියොත් එහෙම ආපහු මේ රට ගැන දුක දුක් වෙන්න හදන්න එපා. මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ අය එකතු වෙන එක. මම ඒ නිසා නැවත නැවතත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, ජනතාවගේ නාමයෙන් ඉල්ලා සිටින්නේ මේ සියලු දෙනා එකට එකතු වෙන්න, එකතු වෙලා මේ ජනතාවට හොඳ විශ්වාසයක් ගොඩනගන්න. මේ හොරුන්ව මේක ඇතුළට ගන්න නැතුව හොඳ මිනිසුන් මේක ඇතුළට ඇහිලා ජනතාවට විශ්වාසයක් ගොඩනගලා රට නැවතත් තීච්ච තත්ත්වයකට පත් කරන්න කටයුතු කරන්න කියන ගෞරවයෙන් ඉල්ලීම කරමින් මම නියන වෙනවා. බොහොම ස්තුතියි.
ගොමිසතේ